You're with SBS Radio.
SBS සිංහල වැඩසටහන සෑම මාසකම අවසාන අඟහරුවාද ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ජන ජීවිතයේම තවත් පැතිකඩක් පිළිබඳව කතා බහ කරන විනිවිද සමාජ කතිකාව සමගයි අපි මේ දැන් එකතු වෙන්නේ. ඉතින් පසුගියද අපිට අසන්නට ලැබුණ ඔස්ට්‍රේලියානු රජය විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල රීජනල් වීසා කාණ්ඩය යටතේ පැමිණෙන සංක්‍රමණිකයන්ට එම ප්‍රදේශවල මීට පෙර පැවති නීති වෙනස් කරලා වඩා දීර්ඝ කාලයක් එම ප්‍රදේශවලම ජීවත් වීමට අවශ්‍ය ලෙස රෙගුලාසි වෙනස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවට. ඉතින් මේ පිළිබඳව විවිධ මත එල්ල වී තිබුණා අපිට දැනගන්නට ලැබුණා. නොයෙක් සංක්‍රමණ ප්‍රජාවන් මෙයට විරෝධතාවය දක්වනවා. ඉතින් අද විනිවිද සමාජ කතිකාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් විදිහට මේ රීජනල් එහෙමත් නැත්නම් මේ ප්‍රාදේශීය ප්‍රදේශවලට පැමිණෙන සංක්‍රමණිකයන්ට ඇත්තටම දීර්ඝකාලීනව හොඳින් ස්ථාපිත වීමට හැකියාවක් තිබෙනවාද කියන කාරණය පිළිබඳව. ඉතින් ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල ප්‍රාදේශීය පෙදෙස්වල ජීවත් වන සහ ජීවත් වූ පිරිසගෙනුත් අපි අදහසියම් කරගන්න බලාපොරොත්තු වෙනවාද දිනේ. අපි මෙහිදී මුලින්ම අවධානය යොමු කරමු ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි මේ රීජනල් වීසා කාණ්ඩ සහ ඒවායේ මේ බලාපොරොත්තු වී හැකි වෙනස්කම් පිළිබඳව. ඒ සඳහා අපිත් සමග දැන් කතාබහට එකතු වන්නේ මෙල්බර්න් නුවරින් ලියාපදිංචි සංක්‍රමණික කටයුතු පිළිබඳ ඒජන්තවරියක වන බෝධිකා පෙරේරා. බෝධිකා, මම මුලින්ම අපෙන් දැනගන්න කැමති ඔස්ට්‍රේලියාව තුළ තිබෙනා වූ මේ රීජනල් වීසා කාණ්ඩ මොනවද කියන කාරණයත් අපිට ඉදිරියේ මේවායේ යම් වෙනස්කම් බලාපොරොත්තු වී හැකිද කියන කාරණයත් පිළිබඳව.
ඔව්, චරිත රීජනල් වීසා එහෙම නැත්නම් අපි කලාපීය වීසා සඳහා වීසා කාණ්ඩ තුනක් හඳුනලා දෙන්න පුළුවන්. ඒන් පළවෙනිම තමයි කලාපීය නිපුණතා తాවකාලික වීසා කාණ්ඩය වෙන 489 වීසා. අපි ඉංග්‍රීසියෙන් කියනවා skilled regional provisional visa subclass 489. ඊළඟ කාණ්ඩේ තමයි කලාපීය නිපුණතා ස්ථීර වීසා කාණ්ඩය වෙන 887 වීසා කාණ්ඩය. ඒ කියන්නේ skilled regional visa subclass 887. අනිත් කාණ්ඩේ තමයි කලාපීය අනුග්‍රහක වීසා කාණ්ඩය වෙන 187 වීසා කාණ්ඩය. regional sponsored visa subclass 187. මේ visa කාණ්ඩ තුන තමයි අපිට කලාපීය visa සඳහා හඳුනා දෙන්න පුළුවන්. මේ අවුරුද්ද තුල, ඒ කියන්නේ 2018 අවුරුද්ද තුල මීට පෙරත් යම් යම් වෙනස්කම් සිදු වුණා. ඒ වගේම මේ visa කාණ්ඩ තුන ඇතුළත් සියලුම visa කාණ්ඩවල යම් යම් වෙනස් වීම ඉදිරියේදී සිදු වීමට පුළුවන්. පහුගිය කාලෙදී සිදුණු සියල්ලම වෙනස් වීම සලකා බැලීමේදී චරිත ඔස්ට්‍රේලියානු රජය මගින් යම් යම් වීසා කාණ්ඩ සඳහා නියමිත සංක්‍රමණ නීති දැඩි කිරීමක් තමයි අපිට දකින්න ලැබුණේ. මේකට හේතු විදිහට අපිට කියන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්න ඇතිවීමේදී මේ වගේ දැඩි නීති අනුගමනය කරන්න පුළුවන්. අපිට ඉදිරියේදී නීති වෙනස් වීම දැක ගන්න පුළුවන්. සමහර විට නීති දැඩිවීමක් හෝ නීති ලිහිල්වීමක් සිදු වෙන්නත් පුළුවන්.
ඔය එතකොට අපිට බොහෝ විට දක්නට ලැබෙනවා මේ රීජනල් ඒ ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන්ට යම් කිසි රෙගුලාසි පනවක් තිබෙනවා යම් කාලයක් එම ප්‍රදේශවලම ඉන්න කියලා මේ වීසා කාණ්ඩ තුළින්. ඉතින් එවන් අවස්ථාවකදී ඔවුන්ට වෙනත් ප්‍රදේශවලට යෑමේ අවස්ථාවක් තිබෙනවද? කුමක් දෙහිදී ඇත්තටම සිදුවන්නේ?
ඔව් චරිත, ඔවුනට නැවතත් වෙනත් නගරයකට, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව තුළ වෙනත් නගරයකට යාමට හෝ ඔස්ට්‍රේලියාව තුළ වෙනත් නගරයක පදිංචීමට හැකියාව තියෙනවා. නමුත් මම මෙතනදි සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම අපි රීජනල් වීසා කාණ්ඩ සඳහන් කරනකොට AA වීසා කාණ්ඩ සඳහා වූ කොන්දේසි, අපි කියනවා conditions, ඒ වගේම වගකීම් obligations තියෙනවා. යම් කෙනෙක් කලාපීය වීසා කාණ්ඩයක් යටතේ අදාළ කලාපයට ගිය පසු නැවත එම කලාපයෙන් පිටත ඔස්ට්‍රේලියාව තුළ වෙනත් ස්ථානයක ස්ථිරව පදිංචීමට පෙර ඒ අදාළ වීසා කාණ්ඩයට අයිති කොන්දේසි සම්පූර්ණ කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ වීසා කාණ්ඩ යටතේ අදාළ කලාපය තුළ රැඳී සිටීමට නියමිත අවම කාල සීමාවක් ඔස්ට්‍රේලියාවේ රජය වගේ ඒ වීසා කාර්ය සඳහා සඳහන් කරලා තියෙනවා. මම උදාහරණයක් විදිහට තවසුවොත් කලාපීය නිපුණතා තාවකාලික වීසා කාණ්ඩය වන 489 වීසා කාණ්ඩය. මෙම වීසා කාණ්ඩය යටතේ යම් කලාපීය කලාපයකට යන කෙනෙකු එම වීසා කාණ්ඩයත් අවම අවුරුදු දෙකක් කලාපය තුළ රැඳී සිටීමක් අවශ්‍ය වෙනවා එම කලාපයෙන් පිටතට යාමට පෙර. ඉතින් මේ කාල සීමාවල් සම්පූර්ණ නොකර කිසිම අයිතුම්කරුවෙකුට එම වීසා කාණ්ඩය යටතේ කලාපයෙන් පිටතට යන්න බැහැ. සමහර විට ඔස්ට්‍රේලියානු රජය මගින් ඉදිරි කාලයේදී මෙම කාල සීමාවන් වැඩි කිරීමක් උනත් සිදු කරන්න පුළුවන්.
ඕ එතකොට මේ ඔස්ට්‍රේලියාවේ රීජනල් ප්‍රදේශවල ජීවත් වන සංක්‍රමණිකයන් එම ජීවිතය පිළිබඳව දක්වන අදහස් දැන ගැනීමටත් අපි අමතක කරන්නේ නැහැ. ඉතින් මේ ඒ පිළිබඳව අපිත් සමඟ කතා බහ කරන්න එකතු වන්නේ චන්දිම විජේසිංහ. ඔහු බටහිර ඔස්ට්‍රේලියාවේ රැකියාව වෙනුවෙන් ප්‍රාදේශීය ප්‍රදේශයකට යාමට සිදුවන ඒ අත්දැකීම පිළිබඳව මේ ආකාරයට විස්තර කරනවා. ඔහු එහි කාලයක් ගත කරලා ඉන්පසු නැවත නගරබද පර්ත් නුවරට පැමිණ තිබෙනවා. ඉතින් මේ චන්තිමගේ අදහස්.
ඔව් ඇත්තට මම මුලින්ම මෙල්බර්න් ආවේ මෙල්බර්න් ඉගෙනගෙන ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ කාලෙ තිබ්බ ඔපචුනිටි වල හැටියට මට රීජනල් ස්පොන්ෂිප් එකක් ඕන වෙලා තිබ්බා PR එකට. ඉතින් ඒ මම මෙල්බර්න් ඉදිද්දිත් ඒ හොස්පිටල් ට්‍රේඩ් එකේමයි වැඩ කළේ. ඉතින් ඒ ෆීල්ඩ් එකේම තිබුණ ඔපචුනිටි බැලුවාම මට වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල ටොම් ෆ්‍රයිස් කියන පොඩි රීජනල් ටවුන් එකේ තියෙන හොටෙල් එකේ මට ඔපචුනිටි එකක් හම්බ වුණා. ඇවිල්ලා ස්පොන්ෂිප් එකට ඇවිල්ලා වැඩ කරන්න ඇත්තටම අවුරුදු 4කට වගේ තමයි ආවේ. ඒ මගේ වයිෆුයි මමයි දෙන්නම එකට තමයි ආවේ. ඉතින් ඇත්තටම හොයලා බලද්දී මුලින් එන්නකොට නම් පොඩි චකිතයක් තිබුණා, මොකද මේ වගේ පැත්තකට කිසි කවදාකවත් ඇවිල්ලා තිබුණ නැහැ. නමුත් ආවට පස්සේ ඒ හොටෙල් එකේ ඕන අපිට හැම පහසුකමම ලැබලා දුන්නා ඒ එන කට්ටියට. ඒ ඉන්හවුස් ස්ටාෆ් එකට අකමඩේෂන් එතන ගියාම කෑම ඔක්කොම නොමිලේ ලැබලා දුන්නා. ඉතින් ඒවත් එක්ක මේ වැඩ කරගෙන ඉතින් හොඳ ඉතුරුවක් තිබුණා, මොකද මම අපි දෙන්නම එකම තැන වැඩ කරේ. ගොඩක් දේවල් ඉතින් අවුරුදු 4කට ආවට අවුරුදු 6ක් විතර වැඩ කරලා තමයි මේ ආයි පර්ත් වලට මුණේ.
ඒත් එක්කම ප්‍රාදේශීය ජීවිතය පිළිබඳව චන්දිම, ඒත් එක්කම මේ ප්‍රාදේශීය ප්‍රදේශවල ස්ථාපිත වීම පිළිබඳව චන්දිමගේ අදහස් තමයි මේ.
ඇත්තටම මෙහෙමයි, ගොඩක් රීජනල් ප්‍රදේශ කිව්වට ඒවත් හැම පහසුකමම තියෙනවා. නගරයේ තියෙන පහසුකම් නැති වුණාට හැම දෙම එක එක තියෙනවා. එහෙ අපි හිටපු ටවුන් එකේ කෝල්ස් එකක් තිබ්බා, එක බැංකුවක් තිබුණා, ඊට පස්සේ පෝස්ට් ඔෆිස් එක, හොස්පිටල් එක, ඒ වගේ හැම දෙම එක එක තියෙනවා. ඉතින් ඒ ඊළඟ ටවුන් එකට යන්න කිලෝමීටර් 200 ගානක් යන්න ඕන. ඉතින් ඒ වගේ අර මැද තියෙන පොඩි ටවුන් එකක්. පහසුකම් වශයෙන් ඉතින් මෙල්බර්න් වලට වඩා ඉතින් ගොඩක් ඉතින් වෙනස්. ඉතින් ක්ලයිමේට් එක වුණත් ගොඩක් රස්නේ අධික ප්‍රදේශයක්. ඒ වුණත් ඉතින් පුරුදු වෙන්න මාසයක් දෙයක් යනකම් ඉතින් පොඩි වෙනසක් තිබුණා. ඊට පස්සේ ඒකට හුරු වුණාට පස්සේ ඉතින් එහෙම ලොකු වෙනසක් තිබුණේ නැහැ. යන් ඒ වගේ ප්‍රදේශයකට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලන්න කොතෙන්ටද යන්නේ, කොහොම තැනක්ද මේ, මොකද අපි ආපු තැනටත් වෙන ප්‍රදේශවල ඉඳලා ආවා කට්ටිය. ඉතින් ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තු ඩීටේල්ස් එකේ හිතපු තැන් එච්චර මේ පහසුකම් අතිනුත්. එතනින් ගියාම සමහර ඕනර්ස්ලා ප්‍රශ්න, එතන මැනේජර්ස්ලාගේ ප්‍රශ්න, හරියට අකමඩේෂන් තිබිලා නෑ. ඉතින් ඒක හින්දා පොඩ්ඩක් යන තැන පොඩ්ඩක් හොයලා බලන්න, කවුරු හරි දන්න එක්කෙනෙක් හරි ඒ යන ඒකට ඕර්ගනයිසේෂන් එකට කෝල් කරලා ඉතින් එහෙම පොඩ්ඩක් හොයලා බලලා යන්න. මොකද අපිට හම්බුන තැන නම් බොහොම හොඳ තැනක්.
සමාජීය වශයෙන් සලකා බැලුවොත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පෙදෙස්වල එතරම්ම ප්‍රධාන නගරවල මෙන් මේ සංක්‍රමණික ප්‍රජාව දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් එම ප්‍රාදේශීය පෙදෙස් සංක්‍රමණිකයන් කොහොමද පිළිගන්නේ? ඉතින් මේ ආකාරය පිළිබඳව නිව සවුත් වේල්ස් නිව ඉංග්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්ය සිරි ගමගේ මේ ආකාරයට අදහස් එකතු කළා.
මට මේ පිළිබඳව මේ ඍජුවම අත්දැකීම් තියෙනවා. මොකද අපි ජීවත් වුණේ මේ ආමිඩේල් වල, මේ සිඩ්නි වල ටෙන්නිස් ඉස්සර. එතකොට ඒ ආමිඩේල් වලට එහෙම මේ සංක්‍රමණිකයන් පැමිණෙනවා. මොකද අර ඔස්ට්‍රේලියන් රීජනල් වීසා කියලා එක. ඉතින් අත් වශයෙන්ම කියනවා නම් දැන් ආමිඩේල් වගේ මේ ප්‍රාදේශීය නගරය ගත්තම ඒ වගේ මේ ඔය වගේ සංක්‍රමණිකයන් මේ සරණාගතයන් වගේ කට්ටිය පිළිගන්න මේ නගරයක්. ඉතින් ඒ නිසා එතන අර මේ හුඟක් දුරට ඔය රේසිසම් ජාතිවාදී අදහස් තරව මේවා පෙන්නුම් කරන්නේ නැහැ. ඔව්, දැන් උදාහරණයකට කියනවා නම් දැන් අපේ එහෙ තියෙන මේ ලෝකල් කවුන්සිල් එක, ආමිඩේල් මේ ඩියුමරෙක් ලෝකල් කවුන්සිල් කියලා කියන්නේ, ඒගොල්ලොත් බොහොම මේ ඒ අදහසට මේ මොකද ඒ අදහසට මේ උනන්දු කරනවා. මොකද ඇත්ත වශයෙන්ම දැන් ආමිඩේල් වගේ නගර ගත්තම වෙනත් හුඟක් කන්ට්‍රි ටවුන්ස් වල මේ අරගත් ප්‍රාදේශීය නගර වගේ කුඩා නගර මේ එහෙ ජනගහණය වැඩි වෙන්නේ නැහැ. දැන් ආමිඩේල් ගත්තොත් එහෙ ඉන්නේ 25,000ක් විතර සෙනග මේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න එන ළමයිත් එකතුව. ඒ නිසා ඒ ප්‍රමාණය එහා ශීඝ්‍ර ලෙස වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙනවනම් වෙන්නේ අඩු වෙන එක තමයි. ඉතින් ඒ නිසා ඒ එහෙ ඉන්න මේ මන්ත්‍රීවරු, ඒ වගේම මේ ලෝකල් කවුන්සිල් වල ඉන්න මේ වගේ කට්ටිය හරි උනන්දුවක් දක්වනවා එහාට කවුරු හරි එනවනම්, ඒ නගරයට එනවනම් ඒගොල්ලන්ට අවශ්‍ය කරන අඩුපාඩු වලට මේ මොන හරි ආධාරයක් දීලා අතහිත දීලා මේ ඒගොල්ල බිස්නස් පටන් ගන්න වගේ දේවල් කරන්න කැමති නම් ඒවට අවශ්‍ය උපදේශන යනාදී දීලා උදව් කරන්න කැමති. ඉතින් අන්නේ ආකල්පයේ නගරවල දකින් ලැබෙනවා. හැබැයි ওই 25,000ට වඩා අඩු, අපි හිතමු 5,000ක් 3,000ක් වගේ ඉන්න කුඩාම කුඩා මේ ප්‍රාදේශීය නගරවලට ගියොත් ඉන්නම් අර ටිකක් රේසිසම් වගේ ටිකක් වැඩි වෙන්න පුළුවන් සමහර විට. ඒක ඉතින් ඒ නගරයේ හැටියට තමයි මේ තීරණය වෙන්නේ. කුඩා නගර ওই 25,000ට අඩු ජනගහණය ඉන්න සමහර නගරවල මේ ඒ අයට අවශ්‍යකම තියෙනවා මේ දොස්තරවරයෙක්ගේ නගරයට. ඉතින් ඒ නිසා ඒ සමහරේව තියෙනවා හුඟක් ඉහලින් ඒගොල්ලෝ දොස්තර කෙනෙක් එනවා නම් පිළිගන්නවා, ආශ්‍රය කරන ගති තියෙනවා. නමුත් ඊට අමතරව ඔය මල්ටිකල්චරල් විදියට මේ බහු සංස්කෘති විදියට හැදිච්ච සංවිධානක් තියෙනවා. ඉතින් ඒ වගේ නොත් යම් යම් කටයුතු කරනවා. ඉතින් අර ඒ තියෙන මේ හුදකලාව වගේ එක ඉතින් ඇත්ත වශයෙන්ම නැති කර ගැනීම ක්‍රම තියෙනවා. නමුත් අර සිඩ්නි, මෙල්බන්, බ්‍රිස්බන් වල වගේ ඉතින් තමන්ගෙම රටේම කට්ටියක ආශ්‍රය කරනවායි කියන එක ඒ තරමටම සිද්ධ වෙන්නේ නැහැ අර වගේ තැන්වල.
මිලකට අපේ විනිවිද කතා පහට එකතු කරගන්නේ තවත් ක්වීන්ස්ලන්තයේ එමරල්ඩ් නම් ප්‍රාදේශීය පෙදෙසේ ජීවත් වන මවක්, ඇය සුරංගි අතුකොරාල. ඇය ප්‍රාදේශීය පෙදෙස්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව මෙන්න මේ වගේ අදහසක් තරනවා.
මම හි දකින ඇත්තටම මට දැන දෙයක් තමයි බොහොම නිදහසේ, බොහොම නිෂ්කලංකව සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට මම ඒකේ දකින දෙයක් තමයි ලොකු තදබදයක්, අවිවේකී භාවයක් අපිට දැනෙන්නේ නැහැ. කියන්නේ විනාඩි 5-10ක් වගේ කාලයකින් අපිට ඕනි තැනකට අපේ අවශ්‍යතාවලට යන්න පුළුවන්. එතකොට අපේ කාලය නැති වීමක්, කාලය විනාශ වීමක් ඒ වගේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් සමාජයෙන් බැලුවහම ඉතින් අර විශාල ජනගහනයක් නැති හින්දා ඉන්න අය හරිම සුහදශීලී, ඒ වගේම ලිංගතුයි. ඒක හරි වටින දෙයක්. රැකියා ගැන කතා කරනකොට මට හිතෙනවා මේ පළාත්වල විවිධ අංශවල රැකියා පහසුකම් තියෙනවා. නමුත් සමහර ආයතනවලින් යම් දන්නවා විශේෂ වරප්‍රසාද පවා ඒ රැකියාවට ලබා දෙනවා. නමුත් ඒ ප්‍රදේශවලට ඉන්න තියෙන මැලිකම, නදනුවත්කම හින්දා මං හිතන්නේ ඒ අවස්ථා ගොඩක් මගහැරිලා යනවා. ඉතින් අධ්‍යාපනය ගැන කතා කරනකොට මට හිතනවා දෙමාපිය ගොඩක් බයයි මේ මගේ පැත්තකට දුෂ්කර පළාතකට ඇවිල්ලා දරුවන්ගේ අධ්‍යාපනයට පාඩුවක් වෙයි කියලා. ආවත් ගොඩක් අය ළමයි ලොකු වෙනකොට මේ ප්‍රදේශ හැර යනවා. ඉතින් මට හිතනවා මේ පළාත්වල රජයේ පාසල් තියෙනවා, පුද්ගලික කතෝලික පාසල් තියෙනවා. ඊට අමතරව සමහර සිටි රීජනල් සිටිස් වල හොඳ විනය පාලනකින් අයිතුව නිවාසික පහසුකම් සහිතව පවත්වාගෙන ගම ස්කූල් පද්ධති තියෙනවා. ඉතින් ඒවා ඉතින් නගරයේ තියෙන පාසල් වල තරමටම පහසුකම් නැතුව ඇති, නැති වෙන්න පුළුවන්ක මම පිළිගන්නවා. ඉතින් මෙහි දරුවන්ට ඇත්තටම ටියුෂන් නැහැ. ඉතින් ඒත් මම දකින්න එක ලොකු වාදකයක් කියලා. මොකද මගේ පෞද්ගලික අත්දැකීම අනුව මම දන්නවා මගේ පුතා මෙහෙම දුෂ්කර ඉඳි හිටියේ. එයාට දන්ත වෛද්‍යරෙක් ඩෙන්ටිස් කෙනෙක් වෙන අවස්ථාවේ තිබුණා. ඉතින් මේ දුෂ්කර දේවල් වුණා කියලා යාට ඒක බාධාවක් වුණේ නැහැ. යාට එයාගේ බලාපොරොත්තුවට එයාට යන්න පුළුවන් වුණා. ඉතින් තව දෙයක් මම දකින විශේෂ දෙයක් මෙහි මේ කලාන්තර දරුවන්ගේ විශ්වවිද්‍යාල දේවිත්වවල ඇත්තම නියමාංශික ලෙස කෙරෙන යන මොකද නගරයක දරුවා මගේ උදේ ගෙදරින් කියලා හවසෙන්න පහසුකම් නැහැ. විශ්වවිද්‍යාල ගොඩක් දුර තියෙන්නේ. ඉතින් වැය කරන්න දෙමාපිය ගොඩක් මුදල් වැය කරනවා නියමාංශික පහසුකම් සඳහා ගොඩක් අමාරුයි. ඒක මම දකිනවා ඒ පැත්තෙන්. නමුත් ඒක මම හොඳ පැත්තක් දකිනවා. මොකද අවුරුදු 14ක දරුවෙක් ගෙදරින් පිට වෙලා අලුත් සමාජයකට ගිහිල්ලා එතන තියෙන හොඳ නරක තේරුම් අරගෙන එයාගේ දෛනික අවශ්‍යතා සපුරාගෙන එයාගේ කාලයේ ආර්ථිකයේ සමාජයේ සමබර ලෙස කළමනාකරණය කරමින් එයාගේ අධ්‍යාපන කටයුතු දරුවා සාර්ථකව කරගන්න ඒ දරුවා ගන්න වෑයම මේ වගේ රටක විශේෂයෙන්ම එයාගේ ජීවිතයට මං හිතනවා ලොකු ශක්තියක් අඩිතාලමක් පිටවහලක් වෙනවා කියලා. ඉතින් තව දෙයක් මම දකිනවා පොදුවේ නිකන් මට හිතන දෙයක් අර ලොකු තරඟකාරී ලොකු කලබලකාරී ඒ වගේ පරිසරයකින් මිදිලා බොහොම නිසංසලව පැත්තකට වෙලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන දරුවන්ගේ ඇත්තටම අධ්‍යාපන විතරක් නෙමෙයි නිකන් හැසිරීමේ සිතුම් පැතුම් පවා මට හිතනවා මොකක් හරි වෙනසක් මම ඇත්තටම දකිනවා කියලා. ඒ දරුවන්ගෙන් අර ගැමි නිකන් ඒ වගේ හුරුවක් නිකන් තියෙනවා කියලා. ඉතින් මම ඉතින් ඇත්තටම මේ දකින දේ මම මට මේ අවුරුදු 7ක් විතර කාලයක් දුෂ්කරයි අවුරුදු 3ක් නාගරික ඉඳලා මට මෙල්බන් ආසිතව ඒ දැනුණු මට දැනුණු දේ මම මේ අදහසක් විදිහට දුන්නා. ඉතින් පුතත් කියන්නේ යා මේ යා ඉගෙනගෙන මෙහි යා දකින දෙයක් අද ඉන්න ડોක්ටර් නෙමේ හිතේ ඉන්නේ ඒ වගේ අර කියන්නේ පිටින් ආවත් ගොඩක් අය කට්ටිය පිටින් යමී පිටව යනවා කියලා. නමුත් අර ප්‍රදේශයේ නිරන්තරව ප්‍රදේශයෙන් හැවිච්ච කෙනෙක් ප්‍රදේශයට එනවා කියන එක හරි වටින දෙයක් කියලා තමයි එයාගේ වයසට යාට දැනෙච්ච දෙයක්. ඉතින් අපිට කවේලාවත් ඇමරල් දාල යන්න එහෙම දැනට නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉදිරියටත් මම හිතන්නේ දරුවන් මෙහෙට එන්න කැමති, ඒගොල්ලන් කැමති මෙහෙට ආයේ පැමිණෙන්න.
සුරංගිකේ අධ්‍යක්ෂ මේ ආකාරය වුණත් නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ ග්‍රිෆිත් ප්‍රාදේශීය ප්‍රදේශයට පැමිණි සංක්‍රමණිකයෙකු වන සමීර නම් බලාපොරොත්තු වන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දැනට ජීවත් වන මේ ග්‍රිෆිත් ප්‍රදේශයෙන් නාගරික ප්‍රදේශයකට යොමු වීමට. මේ ඔහු ඒ පිළිබඳව දක්වන අදහස.
ඔව්, ඒකවල අපි අර ඇප්ලයි කරපුවම හැම කෙනාටම PR එක හම්බ වෙන්නේ. අපි රීජනල් වීසා ඇප්ලයි කරපුවම රීජනල් වීසා එකක් එනවා. ඒකවල අපි ඒ ඕන ඔපචුනිටි එක ඔස්ට්‍රේලියාට ගන්න බලාගෙන ඉන්නේ. ඒකවල අපි ඒ වීසා එකෙන් තමයි එන්නේ ගිහිත්තරට. ඔව්, දැන් රීජනල් ආපුවම මගේ පුද්ගලික අදහස අනුව නම් ඔකේ වාසි අවාසි දෙකම තියෙනවා. වාසියක් විදියට කිව්වොත් දැන් අපිට මේ ට්‍රාන්ස්පෝර්ට් යන කාලය බොහොම අඩුයි. ඉගෙන සිටිය ගතොත් හරි ඒක සංකීර්ණයි, කාලය යනවා. නමුත් අපිට මෙහි යන ජොබ් එකට යන්න සමාට උපරිම විනාඩි 15ක් යන්නේ. ඉස්කෝලකට යන්න සමාට විනාඩි 5ක් 10ක් ඇවිදගෙන ගියත් ඒ වගේ දුරක් යන්නේ. ඒකට අපිට මේ වැඩි කාලයක් පවුලයත් එක්ක ඉන්න තියෙන කාලය වැඩි. නගරක ගත්තොත් එහෙනම් මේක කොම්ප්ලිකේටඩ්. ඉතින් ඒකට ඒ වගේම ඉස්කෝලේකට දාගන්න ලේසි, ඒ කියන්නේ ඒ ඒරියාගේ ස්කූල් එකේ ෆෝන් එකේ නැතත් ළමයි අඩුණාම ඉස්කෝලේ අපිට මේ දරුවෝ ඉස්පාතරට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පහසු තියෙනවා. ඊට අමතරව සමා ගොඩක් අය කියනවා රීජනල් හිටියාම ඉතුරු කරන්න ලේසල් ඉතුරු කරන්න ලේසි, වියදම අඩුයි. අර කාටහරි ඔපචුනිටියක් තියෙනවා නම් සීට් එකට යන්න කලින් මෙහි ඇවිල්ලා සෙටල් වෙන එක ඒක ඔපචුනිටියක් විදිහට තමයි ගොඩක් කට්ටිය දකින්නේ. ඔව්, දැන් අපිට මෙහෙ ගත්තොත් එහෙම එයාපෝර්ට් එකට යන ටිකක් අපිට ට්‍රැවල් කරන වෙනවා. සමහරවිට පැය පහක් හයක් කා එක ඩ්‍රයිව් කරනවා නම් එහෙම නැත්නම් අපි නැත්නම් ෆ්ලයිට් එකක් ගන්න වෙනවා. ඒක එක්ස්පෙන්සිව්. සිඩ්නි හරි මෙල්බන් හරි යන්න වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මෙඩිකල් ෆැසිලිටීස් ගත්තොත් මේ හොස්පිටල්ස් තියෙනවා. නමුත් මේජර් මොන හරි හાર્ට් ප්‍රොබ්ලම් එකක් හරි හෙඩ් ඉන්ජරි එකක් වගේ වුණොත් එහෙම එතකොට අපිට යන්න වෙනවා. එයා ලිෆ්ට් කරන්න වෙනවා සිටි එක තියෙන හොස්පිටල් එකට. එතන ඒ වගේ ගැටලු තියෙනවා. ඉස්කෝල ගත්තම සමහර අය කියනවා මෙල්බන් සිඩ්නි වගේ සිටිස් වල තියෙන ඉස්කෝල වලට වඩා රේටින්ග් අඩු ඉස්කෝල වල තියෙන. ඒකට ළමයි කම්පිටිෂන් එක අඩුයි, ඉගෙන ගන්න තියෙන ආසාව අඩුයි, ඒ වගේ දේවල් තියෙන. ඒකට ඊට පස්සේ යුනිවර්සිටි එකට ගියපුවාම ඒගොල්ලන්ට කම්පිටිෂන් එකට මුහුණ දෙන්න අමාරුයි, අනිත් කට්ටියත් එක්ක ගෙට වෙන්න අමාරුයි. ඒ වගේ අවස් කියනවා කියලා කියනවා. දැන් ගොඩක් කට්ටිය ඉන්න කට්ටිය මෙහෙට ඇවිල්ලා දරුවන් ලොක් වෙනකොට කියන හයි ස්කූල් වගේ යනකොට ගොඩක් කට්ටිය මෙහෙ මූ වෙනවා සිටි ඉස්සරට. මගෙත් මෙහෙම දැනට එකක් තියෙනවා. මොකද මේකේ අර දැන් කම්පිටිෂන් එක අඩුයි, රේටින්ග්ස් අඩුයි. ඉතින් ඒ වගේ ටිකක් අර ගොඩක් ෆෝස් කරලා උගන්නන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඒගොල්ලන් කවදා හරි ජොබ් සිටි එක ජොබ් එකට ගියොත් එහෙම අර ඒ තියෙන ඒවත් එක්ක ඩීල් කරන්න වෙනවා. එකින් දෙයකට මටත් මුහුණ දෙන්නත් එක්ක සිටි එකට මුහුණ එක හොඳයි කියලා තමයි මමත් හිතන්නේ.
ඉතින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පෙදෙස්වල ජීවත් වීම පිළිබඳව යම් අදහස් කිහිපයක් තමයි අපි ඔබට ඉදිරිපත් කළේ. ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණිකයන් විදිහට මේ ප්‍රාදේශීය පෙදෙස්වල ස්ථාපිත වන්නේ කෙසේද කියන ආකාරය පිළිබඳව ඔබට යම් අදහසක් ගෙනෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ කතාබහට එකතු වූ සංක්‍රමණික ඒජන්තවරයක් වන බෝධිකා පෙරේරා ආචාර්ය සිරිගමගේ සුරංගි සමීර සහ චන්දිමට අපි ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපි ලබන මාසයේත් අවසාන අංගරුවාදා විනිවිද සමාජ කතිකාව තුළින් එකතු වෙමු.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.